அது பசுலஸுக்கு போய் போயதவசி எமது நாம மே கந்து முதுனட்டு பெமினு தவசம போம நிகண்டவு நிஷ்கலங்க எமென்ம ඇතුළතින් බොහෝම අවදිමත්ව සක්‍රීයව අභ්‍යන්තරයෙන් සක්‍රීයව ඉන්න උත්සාහ කරනවා. වෙන විදිහකට කීවොත් භාවනා කරන්න උත්සාහ කරනවා. ඒ තමයි අප හැම දෙනාගේම එකම අරමුණ. වෙන අරමුණු තියෙනවා නම් අද අප වෙන තැනක ඉන්නේ මෙතන නෙවෙයි. නිල්ලඹ නෙවෙයි ඉන්නේ. ඇයි අපි භාවනා කරන්නේ? කුමක්ද භාවනාවෙන් බලාපොරොත්තු වෙන්නේ? මේ ප්‍රශ්නය, මේ පැනය ඇහුවොත් අප අපෙන් ඇහුවොත් නැතිනම් වෙන කල්යාණ මිත්‍රයෙක්ගෙන් විමසුවොත් බොහෝ පිළිතුරු ලැබෙයි. හැබැයි වැඩිපුරම ලැබෙන ජනප්‍රියම පොදු උත්තරය තමයි එකඟ කරගන්න, සිත එකඟ කරගන්න. දැනුවත්ව හෝ නොදැනුවත්ව හැම දෙනාගෙම හැම භවනා නියෝගිකුගේම භවනා කරන්න උත්සාහ කරන හැම කෙනෙකුගේම යටි ඉලක්කය අරමුණ තමා සිතෙහි එකඟ බව. ඒ තමා බලාපොරොත්තු වෙන්නේ. ඒ වරදක් නැහැ. ඒ බලාපොරොත්තුවේ කිසිම වරදක් නැහැ. ඉලක්කේ මොනම දෝෂයක්වත් නැහැ. ඇයි අපට එකඟ වූ සිතක් අවශ්‍ය වෙන්නේ? කුමන හේතුවක් නිසාද සිත එකඟ කරගන්න මෙපමණ කැපකිරීම කරන්නේ, වීරිය කරන්නේ සහ වෙහෙසෙන්නේ? මක් නිසාද ඒ ලෙහෙසි පහසුකාරයක් නොවේ? ඒ බොහොම ලේසියෙන් පහසුවෙන් සිතූ ගමම්ම වෙන දෙයක් නම් මෙහෙන්න අවශ්‍ය නැහැ. මෙහෙම දවසක්ම දින කීපයක්ම සියලු සාමාන්‍ය කටයුතු වලින් ඈත් වෙලා සමහර විට ඒවා භෞතික වශයෙන් ලෞකික වශයෙන් පාඩු වෙනවා. නමුත් ඒ පාඩුත් ලාභ විදිහට බලමින් කැප කරන්නේ. ලේසි නම් හිත එකඟ කරගන්න, හරි පහසුවෙන් වෙනවා නම් මේ යතුරක් ස්විච් එකක් දැම්මා වගේ ඕෆ් කරා වගේ හිත නවතිනවා නම් එකඟ වෙනවා නම් කොපමණ හොඳද? එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙනවා නම් හොඳයි. ඒ බඳු ප්‍රතිහාරයන්, ඒ බඳු මන්ත්‍ර තමයි අප හොයන්නේ. නැද්ද කෙටි ක්‍රමයක්? කෙටි ක්‍රමයක් හිත එකඟ කරගන්න. ඉතින් එහෙම නැහැ. නැති නිසා තමයි භාවනා කරන්නේ. තියෙනවා නම් භාවනා කරන්න ඕනේ නැහැ. මොනවා හරි වචනයක්, ඒ වචනේ ඇහුණු ගමන්, නැතිනම් ඒ වචනේ උච්චාරණය කළ ගමන්, එහෙම නැත්නම් යමක් දුටු ගමන්ම දර්ශනයක්, එහෙම නැත්නම් මොනවා හරි ව්‍යායාමයකින්, එසේත් නැතිනම් බෙහෙතකින්, පෙත්තකින් හිත සම්පූර්ණයෙන් ඔය අපි බලාපොරොත්තු වෙන ඒකාග්‍රතාව ඇති වෙනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. භාවනාවක් අවශ්‍ය නැහැ. හැබැයි වෙන්නේ නැහැ. ඒ වයින් වෙන බොහෝ දේ වෙයි, වෙන ප්‍රතිඵල තියෙයි. නමුත් හිත එකඟ වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ ධර්මටි කාගෙන සියලු වේදනා ඉවසගෙන මේ මහා වීරයක යෙදෙන්නේ. මේ එසේ මෙසේ වීරයක් නොවේ, මහා වීරයෙක්. ජීවිතේ අද ඉන්න තැනට එන්න, අද ඉන්න තැන ඉන්න, අද ලබාගෙන තියෙන ජයග්‍රහණයන් අත්දකින්න බොහෝ වීරිය කරන්න ඇති. නිකන් නොවේනේ. හැබැයි ඒ සියලුම වීරයන්ට වඩා වීරයක් අවශ්‍යයි. හිත දිනා ගන්න. හිත ජය ගන්න. දැන් ඇයි මෙබඳු දුෂ්කර කාර්යයක අපි යෙදෙන්නේ? මොකටද හිත එකඟ කරගන්නේ? සරලම පිළිතුර තමයි අපේ හිත එකඟ නැහැ. හිත එකඟ නැහැ. ඉතින් හිත එකඟ නම් 아무තෙන් එකඟ කරගන්න අවශ්‍ය නැහැ. නමුත් හිත එකඟ නැහැ. එහෙනම් කෙබඳු හිතක් අපිට තියෙන්නේ? අපේ හිත මොන වගේද එහෙමනම්? දැන් හිත මොන වගේද කියන කාරණය පේන්නේ, දකින්නේ, දැනගන්න ලැබෙන්නේ සහ අත්දකින්නේ හිත දිහා බැලුවොත්ම පමණයි. හිත දෙස නොබලා හිත කොයි වගේද, හිතේ ස්වභාවය කොහොමද, හිත හැසිරෙන්නේ කෙසේද, හිතට වෙන්නේ මොනවද අපි දන්නේ නැහැ. හැබැයි අපිට ඒ ගැන කතා කරන්න පුළුවන්, ලියන්න පුළුවන්, සාකච්ඡා කරන්න පුළුවන්, අහන්න පුළුවන්, උත්තර දෙන්නත් පුළුවන්. ඒ වෙනම විෂයක්. හැබැයි හිත කොයි වගේද කියන කාරණයට උත්තර නැහැ. ඒට පොතකින් උත්තරයක් ගන්න බෑ. තව කෙනෙක්ගෙන් උත්තරයක් ගන්නත් බෑ. ඒ අපම පිළිතුරු සපයාගත යුතු කාරණයක්. අප විසින්ම निराකරණය කරගත යුතු, සොයාගත යුතු සහ අනාවරණය කරගත යුතු කාරණයක්. හිත දිහා බැලුවොත් තමයි හිතේ හැටි පේන්නේ. ඕනෑම දෙයක් දිහා බැලුවොත් තමයි ඒ දේ පේන්නේ. නොබැලුවොත් පේන්නේ නැහැ මොනම දෙයක්වත්. කෙනෙක්ව වුණත් පේන්න නම් එයා දිහා බලන්න ඕනේ. අහස පේන්නේ අහස දිහා බැලුවොත්. පොළොව පේන්නේ පොළොව දෙස බැලුවොත්. ගහකොළ පේන්නේ ගහකොළ දිහා බැලුවොත්. හිත පේන්නේ හිත දිහා බැලුවොත්. බලන්න අකමැතිම දේ තමයි හිත. අප බලන්න කැමති දේවල් වල ලැයිස්තුවක් හැදුවොත් වඩා ත්‍ෘචි කරන්නේ මොනව දිහා බලන්නද, කවුරු දිහා බලන්නද, මොන දර්ශනයටද කියලා. ඉතින් අපිට අපි එක්කෙනාගේ පෞද්ගලික රුචි අරුචිකම් අනුව ලස්සන ලැයිස්තුවක් හදන්න පුළුවන්. හැබැයි ලැයිස්තුවේ කොහෙවත් හිත නම් නැතුව ඇති. පේරාදෙණිය මල්වත්ත ඇති, අග්ගල මල්වත්ත ඇති, තව සිද්ධාස්ථාන ඇති, වැව් ඇති, ගංගා ඇති, කඳුමුදුන් ඇති, දිය ඇලි ඇති, මිනිසෙන්ගේ නමුත් ඇති, නළු නිළියන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔක්කොමත් ඇති. හැබැයි ඒ කිසිම තැනක තමන්ගේ හිත ලියලා නැතුව ඇති. මං බලන්න කැමැතිම දේවල් වලින් එකක් තමයි මගේ හිත. එහෙම වෙන්න හේතු දෙකක් තිබෙනවා. එකක් තමයි මේ හිත කියන්නේ බැලිය යුතු දෙයක් කියන අවබෝධය නැතිකම. දැන් බලන්න පුළුවන් දේවල් අතර සහ බැලිය යුතු දේවල් අතර, නැරඹිය යුතු දේවල් අතර එකක් තමයි තමන්ගේ හිතත්. තමන්ගේ හිත. දැන් මේ අධ්‍යාපනය අපිට නැහැ. දැන් අරදීති ස්ථාන පිළිබඳ අපිට අධ්‍යාපනයේදී කියලා දෙනවා. ගෙදරදිත් කියලා දෙනවා. පන්සලෙත් කියලා දෙනවා. පාසලෙත් කියලා දෙනවා. විශ්වවිද්‍යාලවලත් කියලා දෙනවා. රූපවාහිනියෙත් කියනවා. මාධ්‍යවලත් කියනවා. මොනවද බලන්න තියෙන්නේ, බලන්න ඕනේ, නරඹන්න ඕනේ. හැබැයි අපිට කියලා නොදෙන දෙයක් තමයි මේ හිත කියන්නේ බැලිය යුතු දෙයක්. හිත සම්පූර්ණයෙන් ඒ ලැයිස්තුවෙන් අයින් කරලා තියෙනවා. ඒක හේතුවක්. ඉතින් අපි දන්නේ නැහැ. හිත බලන්න ඕනි කියන එක දන්නෙත් නැහැ. හිත බලන්නේ කොහොමද කියන එක දන්නෙත් නැහැ. දෙකම අපට උගන්වලා නැහැ. හැබැයි ඉගැන්නේ යුතුම දේවල් වලින් එකක් තමයි ඒ කාරණය. කුඩාම කාලේ ඉඳලා කෙනෙකුට ළමේකට තමන්ගේ හිත දිහා බලන්න හිතක් තියෙනවා. ඒ දිහා බලන්න පුළුවන්. බැලුවොත් තමයි හිත පේන්නේ. ඒ නිසා බලන්න. කොහොමද බලන්නේ? මොනවා නුගැන්නුවත් අපේ ළමේකට මොනවා ඉගැන්වුවේ නැතත් කමක් නැහැ. කනගාටු වෙන්න එපා. පසුතැවෙන්න වෙන්නේ නැහැ. ඒ දරුවගේ හිත දිහා බලන්නේ ගන්නලා තියෙනවා. කවදාවත් අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට පසුතැවෙන්න වෙන්නේ නැහැ. හැබැයි අනිත් හැම දෙයක්ම උගන්නලා ඒ දරුවගේ හිත දිහා බලන්න ඒ දරුවට උගන්නලා නැත්තම් මුලින්ම පසුතැවෙන්න වෙන්නේ අම්මටයි තාත්තට. සහ ඉතින් ඒ දරුවටයි ඔක්කොට. මේ අවශ්‍යතාවය අප ඇති කර ගන්නට ඕනේ. අපේම හිත දිහා බැලීමේ අවශ්‍යතාවය. භාවනාවට එන භාවනා කිරීමේ ඕනකමින් එන ඒ පිරිසෙන් වැඩි දෙනෙකුට මේ අවශ්‍යතාවය නැහැ. අපි හිතනවානේ අඩුම ගානේ ඒ අයටවත් මේ හිත දිහා බැලීමේ ඕනකමක් නැහැ. ඒ අයටත් නැහැ. හිත දිහා බලන්නේ නැතුව කොහොමද හිත එකඟ කරගන්නේ? දැන් හිත දිහා බලන්න ඕනේ නැහැ. ඕනේ හිත එකඟ කරගන්න. මම කිව්වහම හිත දිහා බලන්න ඒකට කැමති නැහැ. හිත දිහා බලන්නේ නැතුව වෙන ක්‍රමයක් නැද්ද හිත එකඟ කරන්න? ඒ අනිවාර්යයෙන් මේ ප්‍රශ්නේ අහනවා. දැන් ඔය හිත දිහා බැලීම පැත්තකට දාලා වෙන ක්‍රමයක් කියලා දෙන්න හිත එකඟ කරන්න. එක පැත්තකින් අපි දන්නේ හිත දිහා බලන්න සිත කියන්නේ බැලිය යුතු දෙයක් කියන කාරණේ දන්නෙත් නැහැ. ඊළඟට හිත දිහා බලන්න අකමැත්තකුත් තියෙනවා. බලන්න අකමැතිම දේවල් වල ලැයිස්තු ඔන්න හැදුවොත් මුදින්ම ලියන්නේ හිත. හිත දකින්න නැතුව ඉන්න තියෙනවා නම් ඒ හොඳටම ඇති අපිට. අපේ හිත දකින්න නැතුව ඉන්න තමයි අපි හැම උපක්‍රමයක්ම පාවිච්චි කරන්නේ. ඔය අනිත් හැම දෙයක් දිහාම බලන්නේ අපිට අපිව පේන හින්දා. ඒ වන් දිහා නොබල හිටියොත් අපිට පේන්නේ අපිව. ඉතින් අපි කැමති නැහැ අපි දිහා බලන්න. අපි කියන්නේ අපේ අභ්‍යන්තරයේ පේන්න පටන් ගන්නවනේ, අභ්‍යන්තරයේ කතා කරන්න පටන් ගන්නවනේ අපි නිහඬව ඉන්නකොට. ඒ නිසා තමයි නිශ්ශබ්දතාවයට කැමතිත් නැත්තේ. නිශ්ශබ්ද වුණු ගමන්ම අපි කටින් නිශ්ශබ්ද වුණු ගමන්ම තව කෙනෙකු සමග වාචික සංනිවේදනය වචනයෙන් කරන කතාබහට නැවතුම් තිතක් ලැබූ මොහොතේම කුමක්ද වෙන්නේ? අපේ අභ්‍යන්තරේ කතා කරන්න පටන් ගන්නවා. දැන් මේකට අපි කැමති නැහැ ඒ වහන්න. අපේ හිත කියන දේවල් අහන්න කැමති නැහැ. ඒවා කරන්න කැමති. හිත කියන දේ කරනවා අපි අහන්නේ නැතුව. ඒ නිසා නිශ්ශබ්දතාවයට කැමතිත් නැහැ. අපේ හිත දිහා බලන්න කැමතිත් නැහැ. දවසක් එක පුතෙක් කියන්නේ තරුණ වයසේ කෙනෙක් මෙහෙට ඇවිල්ලා මේ කතා කරන ගමන් ඇහුවා, මේ ක්‍රමයක් ඉල්ලුවා, ක්‍රමයක් කියලා දෙන්න, අභ්‍යාසයක් භාවනා ක්‍රමයක් කියලා දෙන්න හිත දිහා බලන්න. එහෙනම් මට පුදුමයි මේ පළවෙනි වතාවට තමයි කෙනෙක් ඉල්ලුවේ හිතක් දිහා බලන්න ක්‍රමයක්. මම මට පුදුමයි සමන් ඔය ඇයි මේ හිත දිහා බලන්න ඕනේ වෙලා තියෙන්නේ? මොකද්ද හිතේ තියෙන ප්‍රශ්නේ? නෑ කිසි ප්‍රශ්නයක් නෑ හිතේ. මේ මගේ හිතේ කිසි ප්‍රශ්නයක් නෑ. මට ඕනේ මගේ හිත දිහා බලන්නේ නෙමෙයි වෙන කෙනෙක්ගේ හිතක් දිහා බලන්න. තව කෙනෙක්ගේ හිතක ඒ හිත අවංකද නැද්ද කියලා දැනගන්න. මේ පුතාට ලොකු ගැටලුවක්. ඒ කාගේ හරි කෙනෙක්ගේ හිත අවංකද නැත්ද? අව්‍යාජද ව්‍යාජද කියන එක ගැන තීරණයකට එන්න. ඒ නිසා කවුරු හරි කියන්නේ ඇති එක්ක පොතක තියෙන්නේ ඇති භාවනා කළාම අනිත්‍යයේ හිත පේනවා. ඉතින් අනිත් කෙනාගේ හිත කොහොමද කියලා බලන්න පුළුවන්. ඒ පුතාට මම බොහෝම ආදරෙන් කිව්වා, පුතේ එහෙම සමහර විට පුළුවන් ඇති භාවනා කළොත්. හැබැයි නොකර ඉන්න එක තමයි හොඳ. අනිත්‍යයේ හිත දිහා නොබල ඉන්න එක තමයි හොඳ. අනිත්‍යයේ හිත පේන්න පටන් ගත්තොත් පුතාට මොනවත් කරගන්න බැරි වෙයි. මොකද කිසිම හිතක් 100%ක් අවංක නැහැ. මොනම ප්‍රත්‍යඥ හිතක්වත් ඒක කාගේවත් වරදක් නෙමෙයි. අපේ වරදන්නේ ඒතයි ප්‍රත්‍යඥ භවයේ ස්වභාවය. 100%ක් අව්‍යාජ නැහැ. අපි එළියෙන් hina වෙනවා, ඇතුලෙන් රවමින්. සතුටක් කියනවා, ඇතුලෙන් අසතුටින්. දැන් මේ ඔක්කොම පේන්න පටන් ගත්තොත් අපිට මොනවත් කරගන්න බැරි වෙනවා. දෙහෙම මොන ක්‍රමයකින් හරි උත්පත්තියෙන් ලැබූ හැකියාවක් නිසා හෝ වෙන ආධ්‍යාත්මික ව්‍යායාමයක ප්‍රතිඵලයක් ලෙස හෝ අනිත්‍යයේ සිත් දකින්න ලැබෙන අය විඳින්නේ ලොකු දුකක් තමන්ගේ හිත හදාගෙන නැත්නම්. දැන් තමන්ගේ හිත හදාගෙන නම් තියෙන්නේ ඒ මොනවා දැක්කත් උපේක්ෂාවෙන් ඉන්න පුළුවන්. හැබැයි තමන්ගේ හිත හදා නොගෙන අනිත්‍යයේ හිත පේන්න පටන් ගත්තොත් ඇති වෙන්නේ ලොකු පිළිකුලක්, කලකිරීමක්, ද්වේෂයක්, බලාපොරොත්තු කඩවීමක්, අප්‍රියාවක්. කල්‍යාණ මිත්‍රවරුනි, හිත බැලිය යුතු දෙයක් බව නොදන්නා නිසාත්, බලන්න නොදන්නා නිසාත්, බලන්න අකමැති නිසාත් අපි හිත දිහා බලන්නේ. නමුත් අපි නොබැලුවට හිත දිහා යම් යම් විශේෂ අවස්ථාවල හිතම ඇවිත් අප ඉදිරියේ දැర్శණය වෙනවා. හිත සමහර අවස්ථාවල තමන්ව ප්‍රදර්ශනය කරනවා. නිතරම නොවේ සමහර අවස්ථාවල. එක අවස්ථාවක් තමයි අපි භාවනා කරන්න ගියාම. හිතනේ පේන්නේ අපිට. පේන්නෙම හිත, සිතිවිලිමයි පේන්නේ. වෙන මොනවද? මොනතරම් සිතිවිලි කන්දරාවක් මේ සිතෙහි තියෙනවද කියන කාරණය භාවනාවේදී හොඳට පේනවා. මොනතරම් සිතිවිලි වලින් හිත හිර වෙලාද? පිරිලාද? පිරි ඉතිරි ගිහිල්ලාද? ඒ වගේම මේ අපි දැඩි දුකක ඉන්න විට, ලොකු අසහනයකින් ඉන්නකොටත් අපිට පේන්නේ අපේ හිත තමයි. වෙන මොනවත් පේන්නේ නැහැ. ඊට පස්සේ මල් පේන්නේ නැහැ, මල් වල ලස්සන පේන්නේ නැහැ, ඉර පායනවා, ඉර බහිනවා, හඳ පායනවා, හඳ බබලනවා, තරු බබලනවා, මේ මොනවත් පේන්නේ නැහැ. අපි ලොකු අසහනයක, විෂාදයක සිටින විට අපිට පේන්නේ අපේම හිත. ඒ අපි ඉන්නේ අපි හිතත් එක්ක ඒ වෙලාවේ. ඉතින් ඒ එතනින් එලියට ගන්න තමා උදව් ඕන වෙන්නේ. උපදේශනයයි ප්‍රතිකාරයි සියල්ල අවශ්‍ය වෙන්නේ මේ අපිව අපේ දොම්නසටපත් වුණු අඳුරු හිතින් එලියට ගන්න. ඊළඟට අපිට හිත පේන වෙලාවක් තමා මේ ලොකු අවධානයකින් යමක් කළ යුතු වෙලාවේ. සමහර විට පාඩම් කරන වෙලාවක, පාඩම් දෙන වෙලාවක, විභාගයකට පිළිතුරු ලියන විට ලොකු අවධානයකින් යමක් කරන්න ඕන වෙලාවට ඔන්න අපිට හිත පේනවා. එතකොටත් හිත ඇවිත් තමන්ව ප්‍රදර්ශනය කරනවා. තමන්ගේ හැටි, හිත එයාගේ හැටි ප්‍රදර්ශනය කරනවා. මොකද්ද එයාගේ හැටි? එක තැනකින්ද බැරිකම, ඒ කරන්න ඕනි දේ කරන්න බැරිකම. ඒ බැරිකම තමයි හිත ප්‍රදර්ශනය කරන්නේ. පුළුවන්කම නොවේ. දැන් ඒ පොතට අවධානයෙන් ඉන්න බෑ. පාඩමට හිත යොමු කරන්න බෑ. තේරුම් ගන්න බෑ. විභාගෙදි මතක් කරගන්න බෑ. මේ බැරිකම හිත බොහොම ලස්සනට එබඳු අවස්ථාවල ප්‍රදර්ශනය කරනවා. දැන් මේ තමා අපි බලන්න අකමැති වුණත්, බලන්න දන්නේ නැති වුණත්, නොබලා හිටියත් හිත පේන අවස්ථා. ඒ හිත පේන හිතම ඇවිත් තමන්ව නිරාවරණය කරලා පෙන්නනවා අපිට. ඔන්න බලාගන්න ඔබේ හිතේ හැටි, වාගේ හිතේ හැටි ඔන්න බලාගන්න කියලා අපිට කියනවා. භාවනා කරනකොටත් කියනවා, පාඩම් කරන්න ගියාමත් කියනවා, අපි විඳවනකොටත් මනසින් පෙන්නන ඔන්න හිතේ හැටි. දව එක අවස්ථාවකවත් අපිට ලස්සනක් පේන්නේ. සිත කියන වචනේ ඇහෙනකොට සිත, මනස, සිතිවිලි, සන්තානය, හරි ලස්සන වචන. මේ වචන හරි ලස්සනයි. ඒ වචනත් එක්ක, ඒ සංකල්පත් එක්ක බොහොම සෞන්දර්යාත්මක චිත්‍රූප තමයි මැවෙන්නේ අපිට. සිත, සිතිවිලි, මනස, සන්තානය. මේ වචනත් එක්ක බලන්න. අත්දැකීමට යන්නේ නැතුව, අත්දැකීමට යන්න එපා. මේ වචන ඇහෙනකොට මොන විදිහේ චිත්‍රූපද මැවෙන්නේ බලන්න. හරිම ලස්සන සෞන්දර්යාත්මක චිත්‍රූප මැවෙන්නේ. නමුත් ඇත්ත තත්ති වෙනස්. අර වගේ වෙලාවක පේන්නේ අපිට ලස්සන මල්වත්තක්, ලස්සන ගඟක් ගලාගෙන යනවා වගේ සුන්දරත්වයක්, එහෙම නැත්නම් දිය ඇල්ලක තියෙන විචිත්‍රත්වයක්, එසේත් නැතිනම් වලාකුල් නැති රාත්‍රියක අහසේ හඳ බැබලෙනකොට, තරු බැබලෙනකොට ඒ තියෙන සෞන්දර්යයේ අලංකාරයේ හිත දිහා බැලුවට පේන්නේ නැහැ. පේන්නේ නැහැ. කොහොමත් නෑ. අර්බුදයක් පේන්නේ. ඔය අවස්ථා තුනේම අපිට හිත කියලා පේන්නේ අර්බුදයක්. පාඩම් කරන්න ගියාමත් පේන්නේ අර්බුදයක්. විඳිනකොට කොහොමත් අර්බුදයක්. ඒ ඔක්කොම අතහැරලා භාවනා කරන්න ආවම මේ සියලුම ප්‍රශ්න වලට විසඳුම් හොයාගෙන එතනත් සිත යනු මහා අර්බුදයක්. හොඳටම පේනවා භාවනාවේ. සිතිවිලි එනවා 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 හැම දිශාවෙන්ම එනවා. අතීතයෙන්ද, අනාගතයෙන්ද, වර්තමානයෙන්ද, මේ හැම දිශාවකින්ම සිතිවිලි එනවා. ඇවිල්ලා 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 හිර වෙනවා. මේ පුංචි අවකාශයක, පුංචිම පුංචි අවකාශයක, සීමිත ඉඩක ගණන් කරන්න බැරි තරම් අප්‍රමාණ වූ සිතිවිලි හිර වෙනවා ඇවිල්ලා. හිර වෙන්න එපැයි. මේ මානසික තදබදය. අපි අහුවෙලා ඉන්නේ. මානසික තදබදය. එයින් හිර වෙලා මිරිකිලා ඉන්නේ. පුංචි ඉඩක්වත් නැහැ. හුස්මක් ගන්නවත් ඉඩක් නැහැ. අපිට ඕන දේ හිතන්න බෑ. හිතන්න ඉඩක් නැහැ. මක් නිසාද? අනවශ්‍ය වූ සිතිවිලි වලින් හිත පිරී ඉතිරි ගොස් තිබෙන නිසා. පිරිලා, හිර වෙලා, තද වෙලා, මිරිකිලා, තෙරපිලා, පීඩණයටපත් වෙලා තිබෙන නිසා තමන්ට අවශ්‍ය දේ හිතාගන්න බැහැ. තමන්ට ඕනේ ගමනක් යන්න බෑනේ. පාර ඇහිරිලා නම් නැහිතන්ද? හන්දියක්, හතරමං හන්දියක්, පස්මං හන්දියක්, නැතිනම් හයමං හන්දියක් ගැන හිතන්. එතන මේ ඔක්කොම පාරවල් එකතු වෙනවා. ඒක තමයි හන්දිය කියන්නේ. එතන හතරමං හන්දියක් නැත්නම් ඊටත් වැඩිය ලොකු හන්දියක්, පස්මං හන්දියක්, හයමං හන්දියක්. දැන් ඒ වගේ තැනක ඒ වටරවුමේ දැන් මැද වටරවුමක් තියෙනවා. දැන් මේ හැම පැත්තෙම වාහන ඇවිල්ලා, බස්ද, කාර්ද, ලොරිද, බයිසිකල්ද, ගිලන් රථද, මේ ඔක්කොම ඇවිල්ලා එකපාර මේ සියල්ලම ඇවිල්ලා තම තමන්ගේ ගමන් යන්න ගියොත් තම තමන්ට ඕන හැටියට මොකද වෙන්නේ? මේ වටරවුම හිර වෙනවා. බ්ලොක් වෙනවා. ඇහිරෙනවා. දැන් කාටවත් කාගේවත් ගමනක් යන්න බෑ. මේ තත්ත්වය නොවේද? අප හැමදෙනාම අපේ හිතත් එක්ක අත්දකින්නේ මේ ඇතුළත තිබෙන තදබදය. ඇතුළත තිබෙන හිරවීම. අපි කියනවා වාහන ප්‍රමාණය වැඩි, පාරට වැඩිය, පාරේ ඉඩට වැඩිය වාහන වැඩි. ඉතින් අපිට පේන දේනේ. හැබැයි ඇතුළ බැලුවොත් පේනවා ඒ වගේ සිය දහස් ගුණයක ලොකු ප්‍රශ්නයක් ඇතුලේ තියෙනවා. මේ පුංචි අවකාශයක් ඇතුලේ අසීමිත වූ සිතිවිලි, අනවශ්‍ය සිතිවිලි ඇවිත් 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 හිර වෙනවා. දැන් හිර වෙලා තියෙන දර මේ අභ්‍යන්තර තදබදයට තමයි හිත කියන්නේ. හිත කියලා කියන්න වෙන්නේ අපිට මේ අභ්‍යන්තර හිරවීමට, තදවීමට, තදබදයට, ඇහිරීමට. දැන් අපිට යන්න බෑ. අපිට ඕන දෙයක් හිතන්න බෑ. සිතීම ඉවරයි. සිතීම ඉවර වෙලා හුඟක් කල්. මේ අද නෙමෙයි, දැන් නෙමෙයි. මේ තැනට මනස ආවේ කවදාද? ඒ මොහොතේ පටන් සිතීම ඉවර වුණා. සිතීමක් නැහැ දැන්. දැන් තියෙන්නේ මොකද්ද? පොරකෑමක්, රණ්ඩු වීමක්, තරඟයක්. දැන් මේ ඔවුනවුන් හිත ඇතුලේ ඔවුනවුන් රණ්ඩු වෙනවා, තරඟ කරනවා. අනිත් සිතිවිල්ලට ඉස්සරහින් යන්න, අනිත් සිතිවිල්ල යන පාර අහුරන්න, කපාගෙන යන්න. ඒ අර නිදහස් චින්තනය ඉවරයි. එහෙම එකක් නැහැ. ඒක ලස්සන වචනයක්, හොඳ මාතෘකාවක් කතා කරන්න. හැබැයි ඇත්ත යථාර්ථයේ එහෙම එකක් නැහැ. නිදහස් සිටීම ඉවර වෙලා හුඟක් කල්. බොහෝ කල්. දැන් අපි අභිමානයෙන් කතා කරන අපිට අපිට තියෙන අපිට ඕන එකක් හිතන්න පුළුවන්. අපිට ඕන දෙයක් කියන්න බැරි වුණාට දැන් කියන්න ගියාම සීමා තියෙනවනේ අපිට ඕනේ හැමදේම කියන්න බෑනේ. අනිත් අයගෙන් බාධා එනවා පරිසරයෙන් ආගමෙන් සංස්කෘතියෙන් නීතියෙන් අධ්‍යාපනයෙන් ඒ හැමදේම වැටකඩලු දානවනේ. ඒ පෙරහන් වලින් පෙරළනේ අපිට කතා කරන්න වෙන්නේ. ඒ වගේම අපිට ඕනේ දේ කරන්නත් බෑනේ. එතනත් කොච්චර කොපමණ සීමා තියෙනවද? නීති තියෙනවද? අපේ කායික හැසිරීම පාලනය කරන්න. ඉතින් අපි ඒක පිළිගන්නවා. හැබැයි අපි හිතනවා අපිට ඕනේ දෙයක් හිතන්න පුළුවන්. කියන්න බැරි වුණාට කරන්න බැරි වුණාට ඕනම දෙයක් හිතන්න පුළුවන්. කාටද නවත්තන්න පුළුවන්? මං හිතන එක. කාටවත් නවත්තන්න බෑ. ඇත්ත කාටවත් නවත්තන්න බෑ. කාටවත් නවත්තන්න ඕනෙත් නෑ. මොකද ඒක නැවතිලා හුඟක් කල්. බොහෝ කල්. දැන් අපි නෙමේ හිතන්නේ. අපි නෙමේ හිතන්නේ. කවුරු හිතනවද දන්නේ. මේ හිතන්නේ කවුද කියන එකවත් අපි දන්නේ. හිතෙනවා. එහෙම් මෙහෙම් හිතෙනවා. එකක් ගැන දිගට හිතෙන්නෙත් නෑ. එකක් ගැන දිගට හිතෙන්නේ දුක් විඳිනකොට විතරයි. මොනම හරි ආවේගයකින් අපි විඳිනකොට නම් අන්න ඒ ගැනමයි හිතෙන්නේ. හැබැයි අපිට ඕනේ නෑ ඒ ගැන හිතන්න ඒ වෙලාවේ. පුළුවන් තරම් උත්සාහ කරන්නේ නොහිතා ඉන්න. නමුත් නොහිතා ඉන්න බෑ. විඳින විට ඒ විඳ විඳ තව තව හිතන්නම වෙනවා. තව තව හිතනකොට තව තව විඳින්නම වෙනවා. ඉතින් එතනත් නිදහසක් නෑනේ. ඒ ඇරනම් අපිට ඕන දේ අපිට ඕන විදිහට අවසානයේදී නොකැඩී නොබිඳී හිතන්න බෑ. එහෙම හිතපු එකම එක අවස්ථාවක්වත් මතක් කරගන්න බලන්න. තමන්ට අවශ්‍ය කාරණයක් සිතූසේ නිදහසේ එක දිගට අවසාන නිගමනයට එනකල් බාධාවකින් තොරව අවහිරයකින් තොරව විසිරීමකින් තොරව සිතල ඉවර කරපු එකම එක අවස්ථාවක් මේ ජීවිතේ. අවස්ථා 10ක් 15ක් ඕනේ එකක්. ඇයි මතක් වෙන්නේ නැත්තේ අපිට? එහෙම අත්දැකීමක් ලැබලා නැති නිසා. මේ ජීවිතේටම ලැබලා නැහැ. සමහරට පුංචිම කාලේ එහෙම තියෙන්න ඇති. අපි දන්නේ නැහැ. නොදැනුවත්ව තියෙන්න ඇති. හැබැයි දැනුවත්ව නම් එහෙම හිතුවා කියලා අපිට මතක නැහැ. හරි, අතීතේ අමතක කළාම දාන්න ඕනේ. ඒක හිතුවා මතක නැහැ. දැන් හිතන්න පුළුවන්ද බලන්න. දැන් මොනම දෙයක් ගැන හරි ඒ මාතෘකාවෙන් පටන්ගෙන ඒ මාතෘකාවෙම ඉඳලා ඒ මාතෘකාවෙම ඉවර කරන්න පුළුවන්ද? වෙන මාතෘකාවලට පණින් නැතුව, නොමග යන්නේ නැතුව, මේ මගින් නොමගට යන්නේ නැතුව අතීතේත් බැරි නම් වර්තමානයේත් බැරි නම් අනාගතේ කොහොමද? එන්න එන්න බැරි වෙන එකයි වෙන්නේ. මෙහෙම ගියොත් මේ නිදහස් චින්තනය කියන්නේ ලස්සන වචනයක් වුණාට බොරුවක්. නැති දෙයක්. එහෙම එකක් අපිට නැහැ. ඒ තමයි ඇත්ත. හැබැයි අපි පිළිගන්න කැමති නැහැ. ඒ මානය පිළිගන්න කැමැතිකම මානය. නැති බව දන්නේ නැතිකම මෝහය. එහෙම එකක් නැහැ. හැබැයි තියෙනවා කියලා අපි රැවටිලා ඉන්නවා. ඒක මෝහය. ඉතින් මේ මෝහයටයි මානෙටයි මාන මෝහ දෙකට අපි අහුවෙලා අපි හරි කියලා අපිට පුළුවන් කියලා රැවටිලා අපි විඳිනවා. විඳීම විතරයි ප්‍රතිඵලය. විඳිනවා. දැන් මේ කාරණය මෙහෙම තව පළල්ලෝ අපිට විස්තර කරන්න පුළුවන්, කතා කරන්න පුළුවන්. නමුත් මේ ප්‍රමාණවත්නේ. දැන් ප්‍රශ්නය ගැන ඕනෑමට වැඩිය කතා කරන්න අවශ්‍ය නැහැ. මේ ප්‍රශ්නේ තව මෙහි තියෙන උග්‍ර බව, මෙහි තියෙන බැරෑරුම්කම කතා කරන්න පුළුවන්, හොයාගන්නත් පුළුවන් අපිට එකතු වෙලා. හැබැයි මේ ප්‍රමාණවත්නේ ප්‍රශ්නයේ සීමාව අපි දැනගන්න ඕනේ, ඒ ගැන කතා කරන්න. එන්න ඕනේ අපි මේකට මොකද කරන්නේ? මේ අර්බුදය කොහොමද විසඳන්නේ? එතනදී ඒ සරලවම කෙනෙකුට ගැන තමයි භාවනා කරොත් විසඳෙනවා. දෙහෙම කියලා අපිට ඇඟ බේර ගන්න පුළුවන්. ඒතර කවුරුවත් ඒකට අභියෝග කරන්නේ නැහැ. එහෙම කිව්වොත් භාවනා කරොත් මේ ප්‍රශ්නේ විසඳෙනවා කියලා කිව්වොත් බෞද්ධයෙක් නම් ඒකට අභියෝග කරන්නේ නැහැ. හැබැයි ඉතින් බෞද්ධ නොවන තැනක ඔය උත්තරය දුන්නොත් තව ප්‍රශ්නයි. බෞද්ධ ස්වභාවක කීවොත් භාවනා කළොත් මේ අර්බුදය විසඳෙනවා, ඇත්ත තමයි සාදුක. හැබැයි අපි මේ සාදු කිව්වේ මොකටද කියලා අපි දන්නේ නැහැ. ඒ දන්නේ නැතුව අපි වචනය පිළිගත්ත වෙනවා. එහෙම නැතුව මොකද්ද භාවනාව කියන්නේ? කොහොමද භාවනාවේ මේ ප්‍රශ්නේ විසඳෙන්නේ? මේ ප්‍රශ්නේ විසඳෙන විදියට කොහොමද භාවනා කරන්නේ? මේ ගැන භාවනාව පටන් ගන්න කලින් අපට පූර්ව වැටහීමක් තියෙන එක හොඳයි. දැන් මේ තමයි අර්බුදය. අපිට විසඳා ගන්න තියෙන වර්තමාන ප්‍රශ්නේ මෙන්න. තව ප්‍රශ්න තියෙන්න පුළුවන්. හැබැයි ඒ සියලුම ප්‍රශ්න විසඳා ගන්න නම් මේ මූලික ප්‍රශ්නයට විසඳුමක් හොයාගන්න ඕනේ. මක්නිසාද අන් සියලුම ප්‍රශ්න පැන නගින උල්පත තමා අවුල්ලුණු හිත. අවුල්ලුණු හිත වියවුලටපත්තුණු සිත, පටලැවුණු සිත තමා අන් සියලුම පටලැවුම් නිර්මාණය කරන්නේ. බාහිර තියෙනවා නම් යම් තාක් ප්‍රශ්න අර්බුද. බාහිර කියන්නේ ශරීරයේ, ඊළඟට අනිත් අයගේ, ළඟින්ම ඉන්න අයගේ, රැකියාව කරන තැන, ගමේ, නගරේ, රටේ, ලෝකේ, අහසේ, පොළොවේ, කොහේ හරි පටලැවිල්ලක් තියෙනවද? ඒ පටලැවිල්ල පටලැවුණු මනසේ ප්‍රක්ෂේපණය. අවුල්ුණු ඔළුවට ලෝකේම අවුලක්. ඒ නිසා වෙන්නට ඕනේ ඔය සංයුක්තනිකායේ තියෙන්නේ ඇතුළෙත් අවුල් පිටත් අවුල්. ප්‍රජාව අවුලෙන් අවුලටපත් වෙලා අන්තෝ ජටා බහිජටා. ඇතුළෙත් අවුල්, එළියෙත් අවුල්. ජටාය ජටිතා පජා. ප්‍රජාව අවුලෙන් අවුලටපත් වෙලා. අවුල්ලුණු මනස උත්සාහ කරනවා එළියේ තියෙන අවුල් නිරවුල් කරන්න. එයාට පේන්නේ බාහිර අවුල් පමණයි. බැලූ බැලූ තැන අවුල්. මොනම දෙයක් දිහා බැලුවත් ඒ අවුලක්. තමන් අවුල් බව නොදන්නා නිසා. මේ ප්‍රශ්නය එතන මේ තියෙන අර්බුද සියල්ල මේ බාහිර තියෙන ආර්ථික අර්බුදද දේශපාලන අර්බුදද සමාජ අර්බුදද සම්බන්ධතා අර්බුදද පාරිසරික අර්බුදද හොඳට බලන්න මේ සියලුම අර්බුද අවසාන වශයෙන් අර්බුදකාරී මිනිස් මනසේ නිර්මාණය අර්බුදකාරී සත්තුන්ගේ මනස්වල නිර්මාණ නෙමෙයි දිවිසං සතුන්ගේ ප්‍රේතීන්ගේ යක්කුන්ගේ පිසාචයින්ගේ නිර්මාණ නෙවෙයි. ඒ මනසුත් අවුල් ඇති. හැබැයි ඒ වගේ නිර්මාණ නෙමෙයි ඔය අපිට අද අත්දකින්න ලැබෙන ලෝක අර්බුද එකක්වත්. පාරිසරික අර්බුදද, කාලගුණ අර්බුදද, ආර්ථික අර්බුදද, ආහාර අර්බුදද, ලෙඩ රෝග මේ මොනම යුද්ධ මේ සියල්ලම පැන නගින්නේ සහ පැන නැංගේ අවුලටපත්තුණු මිනිස් මනසකින්. ඒ හේතුව හඳුනා නොගෙන ඒ උල්පත දකින් නැතුව මේ කෙලවරේ ප්‍රශ්නේ විසඳන්න හැදුවට ස්ථිරව විසඳන්න බැයි නිසා මිනිස්සයා අසාර්ථකයි. ඒ මිනිස්සයා සාර්ථකයි කියන මිත්‍යාවනේ අපිට උගන්වන්නේ. හැම පැත්තෙම මිනිස්සයා සාර්ථක වෙලා විද්‍යාවෙන්ද, නව නිර්මාණවලින්ද, ගමනාගමනයෙන්ද, සංනිවේදනයෙන්ද, මොනවයින්ද මිනිස්සයා අසාර්ථක වෙලා තියෙන්නේ? අනිත් සත්වයක බලනකොට මිනිසා සාර්ථකයි. මිනිසයා සාර්ථක විදිහට අර්බුද හදාගෙන තියෙනවා. ඒ අතින් අතිසාර්ථකයි. විසඳගන්න බැරි තරමට අර්බුද නිර්මාණය කරලා තියෙනවා. ඉතින් අපි සාර්ථකයි කියන්න බෑ ඒ කෝණයෙන් බලනකොට. වෙන කෝණ වලින් බලලා සාර්ථකයි කියන්න පුළුවන් මිනිසයා. නමුත් මිනිසා සාර්ථකයි. අත්දකින්නේ අර්බුදයක් නම් ඉන්නේ අර්බුදයක් ඇතුලේ නම් අසාර්ථකයි. ඊට මේ අර්බුදය කොහොමද විසඳන්නේ? භාවනාව මේ එක පැත්තකින් හරිම සරල හිතාගන්න බැරි තරම් සරල විසඳුමක් දෙනවා. මොකද්ද සරලම විසඳුම? මේක ඕනි කෙනෙකුට කරන්න පුළුවන් අපි කරන විසඳුමක්. කරන අභ්‍යාසයක්. මොකද්ද මේ? මේක විසඳන්න හදන්න එපා. මේ අර්බුදය, මේ මානසික තදබදය නැති කරන්න හදන්න එපා. නැති කරන්න හදන්න තව තව හිර වෙනවා. මේ සිතිවිලි පාලනය කරන්න හදන්න වෙන්නේ තව තව අපේ පාලනයෙන් මේවලි ගිලිහිලා ඒවට ඕනේ විදිහට එහෙට දුවන්න මෙහෙට දුවන්න හදනවා. ඒ නිසා සිතිවිලි පාලනය කිරීම අතාරින්න. දැන් මේ තර්කයට පටහැනි. මේ තර්කානුකූල බුද්ධියේ තර්කයට පටහැනි. බුද්ධියේ තර්කය මොකද්ද? මේක දැන් පාලනයක් නෑ ඇත්ත. හැබැයි මේක කොහොම හරි පාලනය කරගන්න ඕනේ. කිලිහෙන්න දෙන්න බෑ තමන්ගේ පාලනයෙන්. නිසා තව පීඩනයක් යදන්න ඕනේ. පීඩනය වැඩි කරන්න මෙතන තෙරපීම වැඩි වෙනවා. ඒ තමයි ප්‍රායෝගික වෙන දේ. මනස එකඟ කරන්න, වීරිය කරන්න, ඒ වෙනුවෙන් පීඩනය යොදන්න මානසික පීඩනය වැඩි වෙනවා. ආතතිය වැඩි වෙනවා. සිතිවිලි වල තෙරපීම වැඩි වෙනවා. ඒ මූලික මනෝවිද්‍යාවට අනුව තමා භාවනාව මේ සරල විසඳුම දෙන්නේ. මොකද්ද? අයින් වෙන්න. ඔබ මේ වටරවුමෙන් ඉවත් වෙන්න. දැන් ප්‍රශ්නේ ඔබ වටරවුමේ ඉන්න එකයි. ඔබ වටරවුමේ ඉඳගෙන මෙතෙන්ට එන හැම වාහනයක්ම පාලනය කරන්න යෑම තමයි ප්‍රශ්නේ. ඒ නිසා ඔයා වටරවුමෙන් අයින් වෙන්න. වටරවුමක් තියෙනවා නම් එතන වාහන හසුරවන්න නිලධාරියෙක් අවශ්‍ය නැහැ. නිලධාරියෙක් ඉන්නවා නම් වටරවුමක් ඕනේ. මොකද වටරවුමේ ස්වභාවික නීතියක් තියෙනවා. ඉතින් දැන් මේ අපි මොකද්ද කරන්නේ? මේ හැම පාරෙම එන හැම වාහනයකටම සිග්නල් දෙනවා. ඒක තමයි අපි කරන්නේ. මේ මැද ඉඳගෙන වම් පැත්තෙන් එන පාරේ වාහනයටත් සිග්නල් දෙනවා. දකුණු පැත්තෙන් එකටත් සිග්නල් දෙනවා. ඉස්සරහින් පිට හැම එකටම එන්න කියලා සිග්නල් එක දෙනවා. සංඥා කරනවා එන්න. එතින් මේ හැම වාහනයක් කරලා දැන් මේ හිර වෙලා. මේ හිර වෙලා තියෙන්නේ අපි මෙතන ඉන්න නිසා. මිසක් අපේ දුර්වල පාලනය නිසා නෙමෙයි. දුර්වල පාලනය නිසා නම් අපි වැඩියෙන් මේක පාලනය කරන්න බලනවා. තව බලය පාවිච්චි කරලා. ඒ මානය, ඒ අහංකාරකම. එතන මේ ප්‍රශ්නේ තවත් වැඩි වෙනවා. ඒ නිසා බුද්ධිමත් කෙනෙක් කරන්නේ වටරවුමින් අයින් වෙනවා. අයින් වෙන්න වටරවුම. අයින් වෙන එක වාහනයකටවත් සිග්නල් දෙන්න එපා. එකකටවත් එන්න කියන්න එපා. එතකොට ඒ අයම මේ ප්‍රශ්නේ විසඳ ගන්නවා. මෙතන ඉන්න බෑනේ වැඩි වෙලාවක් ඇතුළේ. ඒතර කොහොම හරි හොඳින් හෝ නරකින් මේ ප්‍රශ්නය ඒ අය විසඳගෙන මේවා ටික වෙලාවකින් ක්‍රමානුකූලව යන්න පටන් ගන්නවා වාහන ටික. මේ තමා භාවනාව දෙන සරලම අභ්‍යාසය. මනසින් පැත්තකට වෙන්න. සිතිවිලි පාලනය කරන්න, හසුරවන්න, පෙළගස්වන්න යන්න එපා. ඒක අතහැරලා දාන්න. අතහැරලා පැත්තකටලා බලන් ඉන්න. බලාගෙන ඉන්න. මේ හැම වාහනයකටම සිග්නල් දෙන්න එපා එන්න කියලා. හැම පාරෙම එන හැම වාහනයකටම එන්න එන්න කියලා සිග්නල් දෙන්න එපා. සංඥා කරන්න එපා. දැන් මෙහෙම ඉන්න පුළුවන් නම් මේ ප්‍රශ්නය බොහොම ඉක්මනට ලිහිල් වෙලා යනවා මේ අර්බුදය. මේකට කියන්න පුළුවන් චිත්තානුපස්සන, නැතිනම් සිතිවිලි දිහා බලන් ඉඳීම, එහෙම නැතිනම් සිත දෙස බැලීම. ඕනෑම නමක් දෙන්න. මෙතන කෙරෙන්නේ අර ටික. මේ කෙරෙන්නේ මොකද්ද කියන එක අඳුනා ගන්න. මේ ප්‍රශ්නේ උග්‍ර වෙලා තියෙන්නේ තමන් වාහන එන මේ වටරවුම මැදට ගිහිල්ලා එනේන හැම සිතිවිල්ලටම කතා කරන නිසා එන්න කියලා. දැන් තමන් ඒවට සංඥා කරපු නිසායි ඒ සිතිවිලි එන්නේ. තමන් සංඥාව දීලා තියෙන්නේ එන්න කියලා. මේ වටරවුමට එනකල් සිතිවිලි එනවා. ඒක නවත්තන්න බෑ. ඒ පාරවල් තියෙනවා නම් හතරක් නැත්තම් පහක් හයක් ඒ පාරවල් හයෙම්ම එනවා සිතිවිලි. හැබැයි මේ වටරවුමට ඇතුළට එන්න නම් අපි එන්න කියලා සංඥාව දෙන්න ඕනේ අපේ. දැන් අපි මේ හැම එකටම සංඥා දීලා තියෙනවා. ඉඩ දීලා එන්න කියලා ආරාධනා කරන එන්න. ඒ නිසායි අපිමයි මේක අහුරගෙන අර්බුදයකට පත් කරන් තියෙන්නේ. දැන් අපි අයින් වුණාම අර ආපු ටික මොනවා හරි ඒගොල්ලන්ගේ ප්‍රශ්නේ විසඳගන්නේ ඒ අය කතා කරලා. එතර බොහොම ඉක්මනට මානසික තදබදය ලිහිල් කරගන්න භාවනාව නිර්දේශ කරන ක්‍රමය තමයි. ඕනෑම අවස්ථාවක තමන් මනසේ හිර වෙලා කියලා දැනෙන විට ප්‍රශ්නයක් එක්ක අර්බුදයක් එක්ක මානසිකව තමන් ආතතියටපත් වෙලා හිර වෙලා තෙරපිලා තදබදයට ලක් වෙලා හිතාගන්න බැරි තරමට ඇහිරිලා කියා දැනෙන විට මෙන්න කරන්න අභ්‍යාසය භාවනාව ඕන එකක් වුණාට කමක් නැහැ කියලා පැත්තකට වෙන්න. ඕනම දෙයක් හිතුණාට කමක් නැහැ, ඕනි සිතිවිල්ලක් ආවට කමක් නැහැ. ඕනම දෙයක් මතක් වුණාට කමකුත් නැහැ. මං අත ගහන්න යන්නේ. එන්න කියන්නෙත් නැහැ, යන්න කියන්නෙත් නැහැ, එන්න එපා කියන්නෙත් නැහැ, ඉන්න කියන්නෙත් නැහැ, මොනවත් නැහැ. මං පැත්තකට වෙනවා. එතකොට මේ සිතෙහි මැද්දේ අපි ඉන්න නිසායි අපි හිර වෙන්නේ. එතන නෙමෙයි අපි ඉන්න ඕනේ තැන. එතන අපිට ඉන්න පුළුවන් අපි කරන්න ඕනේ කුමක්ද කියන එක දන්නවනම්. මේ රථ වාහන හරියට හසුරවන්න අපි දන්නවනම් පමණක් අපි මේ මැද හිටියට කමක් නැහැ. හැබැයි මේ විද්‍යාව දන්නේ නැත්නම් අපි ඉන්නේ අවිද්‍යාවක. එහෙමනම් හොඳම දේ පැත්තකට යන එක. ස්වභාවික නීතියට ඉඩ දීලා. ඉතින් බොහොම ඉක්මනට හිත සංසිඳෙයි. ඒ සංසිඳුණාම අන්න අපිට පාඩමක් කරන්න ඕන නම් පාඩම කරන්න පුළුවන්. යම් කාරණයක් ගැන ගැඹුරින් හිතන්න ඕන නම් ගැඹුරින් හිතන්න පුළුවන්. මාතෘකාවක් ඔස්සේ අපිට ලියන්න තියෙනවා නම් ලියන්න පුළුවන්. දැන් අපිට අපේ වැඩක් කරගන්න පුළුවන්. ඒ නිසා මේ භාවනාව පුහුණු වෙන්න. මේ හරි ප්‍රායෝගිකයි, හරි සරලයි. ඉරියව්වක් වැදගත් නැහැ, තැනක් වැදගත් නැහැ, වෙලාවක් අවශ්‍ය නැහැ. මේකට එහෙම නියමිත වෙලාවක්, නියමිත ඉරියව්වක්, නිශ්චිත ස්ථානයක්, පූර්වක්‍ෘති මොනවත් ඕනේ නැහැ. ඒ කිසි දෙයක් ඕනේ නැහැ. මොන පාට ඇඳුමක් ඇඳන් හිටියත් කමක් නැහැ. අපිට පුළුවන් මේ අභ්‍යාසයෙන් මනස ලිහිල් කරගන්න. හැබැයි මේ తాවකාලික විසඳුමක්. මේක විසඳුමකටත් වැඩිය නිකන් මේ පුංචි මේ උපක්‍රමයක්. මේකෙන් ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. දෙයක් අපිට හුස්මක් කටක් ගන්න ඉඩක් ලැබලා දෙනවා, අවකාශය. ඊළඟට භාවනාව නිර්දේශ කරනවා තව ක්‍රම දෙකක්. හැබැයි මුලින්ම මේ පළවෙනි ක්‍රමය කළාම ලේසියි අපිට. අනිත් ක්‍රමවලට එන්න. ඊළඟට නිර්දේශ කරන ක්‍රම දෙකෙන් එක ක්‍රමයක් තමයි මේ සියලුම নানা ප්‍රකාර සිතිවිලි අතර වටිනා සිතිවිල්ලක් හඳුනා ගන්න. වටිනා සිතිවිල්ලක්, අගය කරන්න පුළුවන් සිතිවිල්ලක්, ආධ්‍යාත්මික සිතිවිල්ලක් හඳුනාගෙන ඒ සිතිවිල්ලට විතරක් ඉඩ දෙන්න. ඒ සිතිවිල්ලට විතරක් සංඥා කරන්න එන්න කියලා. සිග්නල් දෙන්නේ ඒ සිතිවිල්ලට විතරක්. දැන් අපි ආපහු යනවා වටරවුමට. දැන් ආපහු මැදට ගිහිල්ලා හිට ගන්නවා. හිටගෙන අපි දැන් සංඥාව දෙන්නේ එක සිතිවිල්ලකට විතරයි. මේ වටරවුම ඇතුළට ගන්න එක සිතිවිල්ලක් විතරයි. අනිත් ඒවා කොහොම නවත්තලා තියෙන්නේ? කළා ඒ සිතිවිල්ලට අපට මේ වටරවුමේ නැවත 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 යන්න ඉඩ දෙනවා. හතර එකම සිටිවිල්ල තමයි මේ රවුන්ඩ් ది බවුට් එකේ යන්නේ දැන්. එකම වාහනේ කරකෙන්නේ. මේ වටරවුමේ නීතිය තමයි වටරවුමේ තියෙන වාහනයකට තමයි ඉඩ දෙන්නේ අනේ. ඒක තමයි ඉඩ දෙන්න ඕනේ. වටරවුම යන වාහනයකට තමයි අනිත් වාහනේ ඉඩ දෙන්නේ. ඒ තමයි වටරවුමක ස්වභාවික නීතිය. ඒ ස්වභාවික නීතියම තමයි මානසික මේ මනස කියන වටරවුමටත් බලපාන්නේ. අපි එක සිතිවිල්ලක් මනසේ දුවවන විට අනිත් සිතිවිලි ඒ සිතිවිල්ලට ඉඩ දෙනවා. හැබැයි තව සිතිවිල්ලක් මේ වටරවුමට ගත්තොත් ප්‍රශ්නේ පටන් ගන්නවා. තව වාහන දෙක තුනක් මේක ඇතුළට ගත්තොත් ලොකු ප්‍රශ්නයක් ඊට පස්සේ. ඒ නිසා වෙන කිසියම් සිතිවිල්ලක් තමන් වෙතට ගන්න එපා. තමන් ළඟට ගන්නේ එකම එක සිතිවිල්ලයි. අනිත්‍යවයි තිබුණාවේ. ඇවිල්ලා දැන් වටරවුම ළඟට ඇවිල්ලා ඉන්නව නවත්තගෙන. එතෙන්ට එනකල් ආවට කමක් නැහැ. ඒක නවත්තන්න බෑ අපිට. ඇහෙන එක නවත්තන්න බෑ. පේන එක නවත්තන්නත් බෑ. ඇඟට දැනෙන එක. සුවඳ, රස, මතක් වෙන ඒවා මේ එකක්වත් නවත්තන්න බෑ. ඒ නවත්තන්න ඕනෙත් නෑ. කන් දෙක ළඟට සද්ද ඇවිල්ලා ඉඳී. රූප ඇස් දෙක ළඟට ඇවිත් ඉඳී. සුවඳ නාසය ළඟට, රස දිව ළඟට, ස්පර්ශ ශරීරය ළඟට සහ මතක මනස ළඟට ඇවිල්ලා ඉන්නවා. හැබැයි අපි එන්න කිව්වොත්, අපි සිග්නල් එක දුන්නොත් තමයි එන්නේ. එහෙම නැතුව එන්න බෑ. ඉතින් අපේ අසීය නිසා අපි මේ හැම එකටම සිග්නල් දාන. ඒක තමයි ප්‍රශ්නේ. මූලිකම ප්‍රශ්නේ අපේ අසීහි. හිතන්න ඕනේ මොකද්ද? මේ වෙලාවේ හිතන්න ඕනේ මොකද්ද? තව විනාඩි 10කින් හිතන්න ඕනේ කුමක් ගැනද? හිතලා ඉවර කළේ මොකද්ද? මේ එකක් ගැනවත් අපිට සිහියක් නැහැ. ඒ නිසා හිතලා ඉවර කරපු දෙයටත් අපි සිග්නල් දෙනවා අපවෙන්න. හෙට හිතන්න ඕන එකටත් අද සිග්නල් දෙනවා ඉන්න හිතන්න. දැන් මේ විදිහට අපි ඔක්කොම පටලවාගෙන තියෙනවා. අතීතයත් පටලවාගෙන අනාගතයත් පටලවාගෙන වර්තමානයේ අරුබුදයකට ලක් කරලා. දැන් අපි නෑ. අපි එක සිතිවිල්ලක් එක ඉන්නවා. එක සිතිවිල්ලකට විතරයි අපි යන්න දෙන්නේ හිතේ. නැවත නැවත යන්න දෙන්න. ඉතින් මේකට තමයි සමත භාවනාව කියන්නේ. එකම අරමුණක හිත දුවවනවා නැවත 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 ඒ අරමුණ මනසේ රවුම් ගන්නවා. නොහිතින් එක නෙමෙයි සමතේ කියන්නේ. මොනවත් නොහිතින් එක නෙමෙයි. අනවශ්‍ය දේවල්, ඒ මොහොතට අනවශ්‍ය දේවල් හිතන්නේ. ඒ නොහිතින් එක කොහොමද එක දෙයකට සම්පූර්ණ අවධානය යොමු කළාද? එක දෙයක් හිතනවා. එකම එක දෙයක් හිතනවා. අනික් කිසි දෙයක් ගැන හිතන්න යන්නේ. ඒවට අපි අවකාශ දෙන්නේ, අවසර දෙන්නේ. මේ ලේසි නන්නේ. ලේසිම දේ තමයි අර පළවෙනි එක. පැත්තකට වෙලා බලන් ඉන්න එක. එහෙන් බලන් හිටියහම මේ ප්‍රශ්නේ ටිකක් මේ වටරවුම අඩුම ගන්න ඉඩක් එනවනේ මේක තදබදේ නැතිලා ඊට පස්සේ තමයි මේ සමතයට එන්න පුළුවන්. දෙවෙනි ක්‍රමය භාවනාව අපට කියා දෙන මේට වඩා සියුම් ඒ දෙවෙනි ක්‍රමය තමා විමසීම විමසීම ඉතින් මොනවද විමසන්නේ? සැප දුක නෑ. සැප දුක නෙමෙයි විමසන්නේ. මේ එන හැම සිතිවිල්ලකින්ම අපි අහනවා ඔබට ඇත්තටම එන්න ඕනේද? ඔබට ඇත්තටම එන්න ඕනේද? ඔබේ සැබෑ අවශ්‍යතාවය මොකද්ද? අපි අපෙන් අහනවා මේ සිතිවිල්ල ගැන හිතන්න ඇත්තටම ඕනේද? අපිට ඇහෙනවනේ මොනවා හරි. දොරක් අරිනවා ඇහෙනවා වාහනයක. ඉතින් අපි අහනවා අපෙන් ඒ ගැන ඇත්තටම හිතන්න ඕනේද? මොකද්ද ඒ ගැන හිතන එකේ තියෙන ඵලය? ඉතින් උත්තරේ නැහනම් එතනින්ම නවත්තනවා. එතකොට දොරක් අරිනවා ඇහෙනවා. ඇහෙනවා. ඒක නවතින්නේ නැහැ. ඇහෙනවා. හැබැයි අපි මනස අර්බුදයකටපත් කරගන්නේ අනවශ්‍ය සිතිවිලි වලට ආරාධනා කරලා මනස අහුරවා ගන්නේ නැහැ. මතක් වෙනවා. ඒ කියන්නේ එතෙන් තැනකල් එනවා. වටරවුම ළඟටම ඇවිල්ලා තියෙන්නේ එකපාරකින්. අපි අහනවා මේ ගැන හිතන්න ඕනේද? මේ මතක් වුණු දේ ගැන. මොකද්ද තියෙන අවශ්‍යතාවය? නෑ, අවශ්‍යතාවයක් නෑ. මේ වෙලාවට ඕනේ නෑ. කිසිම අදාළත්වයක් නෑ. හිතර අපි අත්තරිනවා. කුමක්ද අත්තරින්නේ? ඒ සිතිවිල්ල නෙමෙයි. ඒ ශබ්දය නෙමෙයි. ඒ ගැන හිතන්න තියෙන ආශාව. අන්න පළවෙනි වතාවට අපට අලුත් ආශාවක් හඳුනා ගන්න ලැබෙනවා. දැන් මේක අලුත් කියන්නේ ආශාව අලුත් නිසා නෙවෙයි. ඒක හරි පරණයි. මේක තමයි පරණම ආශාව. ඔය අනිත් හැම ආශාවක්ම ඊට පස්සේ ඇති කරගත්ත ආශාවන්. රස කෑමවලට, චිත්‍රපටි බලන්න තියෙන හැම ආශාවක්ම පසුකාලීන ආශාවන්. මේ තමයි මුලම තියෙන ආශාව. හිතන්න තියෙන ආශාව, කල්පනා කරන්න තියෙන ආශාව, මනසත් එක්ක රවුම් ගහන්න, රස්තියතු ගහන්න තියෙන ආශාව. අනිත් මොන ආශාව නැති වුණත් මේ ආශාව ඉතිරි වෙනවා. මේ ආශාව ඉතිරි වුණොත් ඒ හොඳටම ඇති. සංසාරේ යන්න. මැරෙනකොටත් මේ ආශාව තිබ්බොත් හිතන්නේ ඊළඟ සිතිවිල්ල හිතන්න. දැන් අන්තිම සිතිවිල්ල ඇවිල්ලා ගිහිල්. හැබැයි ආශාව තියෙනවා තව ඊළඟ කාරණේ ගැන හිතන්න. දැන් මෙතන ඒක හිතන්න බැරි නිසා ආයි හිතන්න පුළුවන් තැනකට අපිව ගෙනියන්නේ කවුද? ඒ ආශාව. හිතන්න තියෙන ආශාව. තැනින් තැනට අපි ගෙනියනවා. මේ තමයි සියුම් ආශාව. මේක අලුත් නෑ. හැබැයි දැන් තමයි අපිට පේන්නේ එහෙම ආශාවකුත් අපිට තියෙනවා කියලා. ආශාව, තණ්හාව, රාගේ, කාමයේ ගැන කියනකොට අපි ඒවා විස්තර කරන්නේ මේ බලන්න තියෙන ආශාව, අහන්න තියෙන ආශාව, විඳින්න තියෙන ආශාව, ඉන්න තියෙන ආශාව, මැරෙන්න තියෙන ආශාව, නොමැරෙන්න තියෙන ආශාව, ලොක්කෙක් වෙන්න තියෙන ආශාව, හොඳ කෙනෙක් වෙන්න තියෙන ආශාව, ওই විදිහටනේ. හැබැයි මේ සියලුම ආශාවන් වලට පිටින් යටින් හැංගිලා සියුම් විදිහට නිදාගෙන සිටින ආශාවක් තිබෙනවා. හිතන්න තියෙන ආශාව, හිත හිත ඉන්න තියෙන ආශාව, කල්පනා ලෝකයක තනි වෙන්න තියෙන ආශාව, මවා ගන්න තියෙන ආශාව, සිහින දකින්න තිබෙන ආශාව, ආස්මාලිගා ගොඩ නගන්න තිබෙන ආශාව. මේ මොන වචන වලින් කිව්වත් වෙනස්කම් තියෙනවා. නමුත් කියවෙන්නේ එකම දේ. එතන මේ ආශාව අන්න පේන්න පටන් ගන්නවා. කොහොමද පේන්න පටන් ගන්නෙ? ඇහෙනකොටම ඒ ආශාව එනවා. ඇවිල්ලා එයාට ඒ ආශාවක් ආවම දැන් හිතන්න ඕනේ. ආශාවක් ආවම ඒ දේ කරන්න එපේ. මෙතෙන්ට එන ආශාව මොකද්ද? ඇහුණු දේ ගැන හිතන එක. දැන් අපි දකිනවා. ඒ ආශාව දකිනවා. දැකලා ඒ ආශාවයි අතාරින්නේ. සද්ද නෙමෙයි. සද්ද අතාරින්න බෑ අපිට. මතක අතාරින්න බෑ. රස අතාරින්න බෑ. අතාරින්න පුළුවන් ඒව ගැන හිතන්න, ඒවත් එක්ක හීන දකින්න, ආස්මාලිගා හදාගන්න, රස්ති අදු ගහන්න රවුම් ගහන්න තියෙන ආශාව. ඒ ආශාව අඳුනගෙන අතාරින්න. ඒ මොහොතේම අතාරින්න. ඒට වීරිය ඕනේ. වීරිය සහ මේ ප්‍රශ්නේ දකින්න මේ ආශාව නිසායි මං මේ හිර වෙන්නේ. අතාරින්න. එතන ආයෙත් සිටිවිල්ලක්ේ තව පාරකින් අපි ආව ගන්නවද වටරවුමට? නෑ. එයාට එයාව ගන්න තියෙන ආශාවක් දැකලා ඒකත් අතාරිනවා. මේ දුවන්න රවුම් ගහන්න කල්පනා කරන්න හීන දකින්න හස්මාලිගා මවා ගන්න සහ රස්තිය දු ගහන්න තියෙන ආශාව දකිමින් 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 අත්හරිමින් 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 යෑම තමා භවනාව දෙන ඊළඟ විසඳුම. එතකොට මොකද්ද සිද්ධ වෙන්නේ? රවුම් ගහන්න, රස්ති අතු ගහන්න, දුවන්න තියෙන ආසාව අත්හරින්න අත්හරින්න නිශ්චල වෙනවා. දැන් දුවන්න තියෙන ආසාවෙන් දැන් දිවුවේ. ඒ ආසාව අඩු වෙනකොට, ඒ ආසාව නැති වෙනකොට, ඒ ආසාවෙන් අයින් වෙන විට නවතිනවා. නවතින්න පුළුවන් කියන එක පේනවා. මේ ආසාව සම්පූර්ණයෙන්ම අත්හැරියොත් සම්පූර්ණයෙන්ම නවතින්න පුළුවන්. ඒ පුළුවන් බව පේනවා. සම්පූර්ණයෙන් නැවතුනේ නැතත් සම්පූර්ණයෙන් ආශාව ප්‍රහීන නොකලත් පේනවා පුළුවන් බව. වටරවුම හිස්. The roundabout එක හිස්. මොකක්වත් නැහැ. හිස්ම හිස්. රවුම් ගැහීමක් නැහැ. රවුමේ ඈමක් නැහැ. රස්තය දුවක් නැහැ. සියල්ල නැවතිලා. සියල්ල නැවතිලා. දැන් සියල්ල නැවතුණා කීවහම කියන්නේ ඇහෙන එක නැවතිලාද? පේන එක නැවතිලාද? නෑ, ඒව නැවතිලා නෑ. ඒව නැවතෙන්න ඕනෙත් නෑ. මොකද ඒ වගේ ප්‍රශ්නයක් නෑ. හැබැයි සියල්ල නැවතිලා. මේට කියනවා සියල්ල නැවතුණා කියලා. ඒක මේ එහෙම කිව්වහම තේරෙන්නේ නැත්නම් සහ එහෙම කිව්වහම මේ විශ්මයාර්ථ ලකුණක් නම් එන්නේ ඔළුවට. මෙහෙම කියන්න පුළුවන්. සලායතන නිරෝධය. සලායතන නිරෝධය. සලායතන නිරෝධ කිව්වහම ඒක තේරුණත් නැතත් ඒක පිළිගන්නවා. සලායතන කියන්නේ ආයතන 6නේ. එතකොට ආයතන 6 අපි සාමාන්‍යයෙන් විස්තර කරන්නේ කනයි, ඇහැයි, දිවයි, නාසයයි, ශරීරයයි, මන. එතකොට මේවා නිරුද්ධ වෙනවා. දැන් එහෙමනම් සලායතන නිරෝධ කියන්නේ කන නිරුද්ධ වෙනවා. ඇහත් නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙනවා කියන්නේ නවතිනවා. පේන්නේ නැති වෙනවා, ඇහෙන්නේ නැති වෙනවා, දැනෙන්නේ නැති වෙනවා, හිතෙන්නේ නැති වෙනවා, හිතෙන්නේ නැති වෙනවා. එහෙම වෙන්න බෑ සලායතන නිරෝධ නම්. සලායතන කියන්නේ ඔය ඇහැට නම්, කනට නම්, දිවට නම්, නාසයට නම්, ශරීරයට නම් සහ මනසට නම් සලායතන නිරෝධයක් වෙනවා නම් තණ්හාව නැති කරාම එහෙනම් ඇහෙන්නේ නැති වෙන්න ඕනේ. පේන්නේත් නැති වෙන්න ඕනේ. එතකොට තණ්හාව නැති අයට ඇහෙන්නේ නැද්ද? තණ්හාව සම්පූර්ණයෙන් ක්ෂය කරපු ඒ නික්ලේශී උත්තමයන්ට ඇහෙන්නේ පේන්නේ නැද්ද? දැනෙන්නේ නැද්ද? මතක් වෙන්නේ නැද්ද? හිතෙන්නේ නැද්ද? නෑ, මේ ඇහැට කනට නාසයට කියන්නේ ඉන්ද්‍රිය කියලා. ඉන්ද්‍රිය. මේවා ඉන්ද්‍රිය. චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගහන ඉන්ද්‍රිය, දිවහා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය. මේවා ඉන්ද්‍රිය. ඉන්ද්‍රිය නිරෝධයක් ගැන කතා කරන්නේ නැහැ. කොහෙවත් ඉන්ද්‍රිය නිරෝධයක් කියන්නේ නැහැ. මේ ඉන්ද්‍රිය නිරුද්ධ වෙනවා කියන්නේ නැහැ. එහෙම වෙන්නේ මැරෙනකොට. ඔය ඉන්ද්‍රිය නිරෝධය වෙන්නේ මැරෙනකොට. ජීවත් වෙන කල් ඉන්ද්‍රිය නිරුද්ධ වෙන්නේ නැහැ. වෙන්නේ ආයතන නිරෝධයක් වෙනවා. මේවා ඉන්ද්‍රිය ඉන්ද්‍රිය විදිහට අපි පාවිච්චි කරන්නේ නැතුව ආයතන විදිහට ඒවා පරිවර්තනය කරගෙන තියෙනවා. ආයතනයක් විදිහට, සමාගමක් විදිහට, කම්පැනියක් විදිහට. ඇහැ, කන, දිව, මේ හැම එකක්ම සමාගමක් කරගෙන, ආයතනයක් කරගෙන, කියන්නේ ව්‍යාපාරයක්. ව්‍යාපාරික කියන වචනේ තමයි ගැළපෙන වචන ආයතන කියන්නේ. ඒතර මේව ව්‍යාපාරයක්, ඇහැ ව්‍යාපාරික ස්ථානයක් කරගෙන අපි බිස්නස් එකක් කරනවා දැන්. සාමාන්‍ය එක තමයි කරන්නේ. ඇහැ ව්‍යාපාරික ස්ථානයක් කරගෙන අපි එහි ව්‍යාපාරිකයා වෙලා බිස්නස් එකක් කරනවා රූපත් එක්ක. පේන රූපත් එක්ක. ඒතකොට රූප තමයි ක්ලයන්ට්ස්ලා, පාරිභෝගිකයෝ. දකින දකින රූපයෙන් අපි ලාභයක් ඉල්ලනවා. ලාභයක් ගන්න බලනවා. ඉතින් එන හැම පාරිභෝගිකයකින්ම ව්‍යාපාරිකයා ලාභයක් නේ හොයන්නේ. ඒ වගේ ඇහෙන ඇහෙන හැම ශබ්දයෙන්ම අපි ලාභයක් හොයනවා. දැනෙන දැනෙන හැම රසයෙන්ම, දැනෙන දැනෙන හැම ස්පර්ශයෙන්ම, හැම සුවඳින්ම, සා හැම මතකයෙන්ම අපි මෙහෙම ව්‍යාපාරික ස්ථාන හයක් දාලා දැන් ඒක මැද වාඩි වෙලා මෙහෙම කවුන්ටර්ස් හයක් හදාගෙන එන එන පාරිභෝගිකයකින් අපි බලනවා 100ට කීයක් ලාභ ගන්න පුළුවන්. මොකද්ද ලාභය අපිට ලැබෙන, නැත්නම් අපි හොයන ලාභය මොකද්ද? සතුට. සතුට වෙන ලාභ නෙමෙයි මෙතනින් අපි හොයන්නේ, සතුට. ඇහෙන ඇහෙන ශබ්දයෙන් අපි සතුට හොයනවා. හැම ශබ්දයකින්ම අපි කියනවා මාව සතුට කරන්න. හැම ශබ්දයකටම කියනවා. පේන හැම රූපයකටමත් කියනවා මාව සතුට කරන්න. දැනෙන හැම රසයකටම, හැම මතකයකටම. ඒ සමහර රූප වලින් අපි සතුට වෙනවා. සමහර රූප දැක්කම සතුටුයි, සමහර මතකයන් සතුටුයි. සමහර ශබ්ද, හැබැයි හැම ශබ්දයක්ම නෙමෙයි. හොඳට බලන්න, අපි මේ ව්‍යාපාරික ස්ථාන උදේ පාන්දර නැගිට ගාම අරිනවා. අවදි වෙන්නෙම මේ ආයතන හය විවෘත කරගෙන. ඉන්ද්‍රිය නෙමෙයි, ආයතන හය විවෘත කරගෙන අපි එතන ඉඳලම මේ බිස්නස් එක කරනවා. මේ ගනුදෙනුව අපි මොනවද දෙන්නේ නැහැ, පේන්න දෙන්නේ. ඉතින් හැබැයි අපි සතුට ඉල්ලන. බලන්න අපි මේකේ මේ ලාභ ලාභ බලන්නේ නෑනේ. හැබැයි බලන්න ඕනේ. අන්න භවනාව අපිට කියනවා බලන්න මෙහි ලාභ ලාභ. ප්‍රතිවේක්ෂාව කියලා කියන්නේ ඒකට ආපහු බලන්න කියන්නේ. දැන් ආපහු බලන්න බැලුවොත්නේ ලාභ ලාභ පේන්නේ. උදේ ඉඳලා කී දෙනෙක් ආවද, කීයක් දුන්නද, කීයක් ගියාද? ඒතර බලන්න ලාභ ලාභ. දවල්ට බලන්න මේ නැගිට්ට වේලේ ඉඳලා දැන් 12යි, දැන් පැය 6ක්, 6ට නැගිට්ටනම් 5ට නැගිට්ටනම් පැය 6 7ක්, ඊටත් කලින් නැගිට්ටනම් පැය 8ක් 9ක් මම මේ බිස්නස් එක කළා. දැන් කොච්චර ලාභද, කොච්චර සතුටක් ඉතිරි වෙලා තියෙනවද 12 වෙනකොට? ආපු පාරිභෝගිකයින් ගණ ඒකත් මතක තියාගන්න පුළුවන් නම් කී දෙනෙක් කීයක් සද්ද ඇහුණද, රූප කීයක් පෙවුනද, රස කීයක්, සුවඳ ස්පර්ශ මතක, මිලියන ගානක්. මිලියන ගානක් පාරිභෝගිකයින් එක්ක ගනුදෙනු කරලා වරුවක් දැන් කොච්චර ලාභද? කොච්චර සතුටින්ද 12 වෙනකොට ඉන්නේ? ඒතර ඒ වගේ දෙගුණයක් ඇඳේවි 6 වෙනකොට. නිදාගන්න යන්නේ ඉහ වහාගිය සතුටකින්. ඒතර එහෙමනම් මේක හරි ලාභ බිස්නස් එකක්. හැබැයි එහෙමද වෙන්නේ? මේ ගනුදෙනුවෙන් අපිට හැමදේම අලාභ. පාඩු පිට පාඩු පිට පාඩු පිට පාඩු. ඒ පාඩු වෙන්නේ අපි හිතනවා මේක අපි දන්නේ නැහැ මේ බිස්නස් එක කරන්න. අපිට එන කස්ටමර්ස්ලා හරි නැහැ. මහා මේ කිසි වැදගත්කමක් නැහැ කියලා. ඉතින් අපි තව ඊට වැඩිය වැදගත් රූප හොයනවා, සද්ද හොයනවා, ඊට වැඩිය වටිනා ඒ වගේන් ලැබෙයි කියලා. එතකොට ඔන්න වියදම් කරන්න පටන් ගන්න. දැන් නිකන් ඇහෙන සද්දේ බෑනේ. ඒකෙන් නැහැ. අපි ඊළඟට වියදම් කරලා මොකක් හරි සින්දුවක්, ගීතයක්, රේඩියෝ එකක් අරගෙන ඒකට වියදම් කරන්න ඕනේ. ඊළඟට එහෙම නැත්නම් කැසට් මොනවා හරි පටිගත කරපු එකක් අරගෙන ඒකට පටිගත කරන්න වියදම් කරලා අහනවා. දැන් ඔන්න වියදම් කරලා. එතකොට ඊට වැඩිය සතුටක් එන්න ඕනේ. මොකද දැන් එතන ආයෝජනයකුත් කරානේ. ඉතින් එහෙම එනවද? රැඳෙනවද? නිකම් පේන ගහක් කොළකින් සතුටක් නැහැ. දැන් අපි ඔන්න චිත්‍රපටියක් බලන්න. වියදම් කළා. එතකොට එන්න ඕනේ. එහෙම එනවද? ඉතින් තවත් පාඩුයි. තවත් වියදම් කරනවා. කරන කරන වියදමෙන් පාඩුව වැඩි වෙනවා. ඉල්ලන්න ඉල්ලන්න පාඩුව වැඩි. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ කල්යාණ මිත්‍රවරුනි, පාරිභෝගිකයන්ගේ නෙමේ රූපවල, ශබ්දවල, ගන්ධ, රස, ස්පර්ශ, මතකවල නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒවා දුප්පත් නිසා නෙමේ. මේ අපේ පාරිභෝගිකය දුප්පත් නිසා නෙවෙයි. ඇහැ කියන්නේ ආයතනයක් නෙවෙයි. ඒක ආයතනයක් කරගන්න එපා. ඇහැ ව්‍යාපාරික ස්ථානයක් කරගන්න එපා. කන ව්‍යාපාරික ස්ථානයක් කරගන්න එපා. ඒක ඉන්ද්‍රියක්. ඉන්ද්‍රියක් විදිහට තියෙන්න අරින්. ජීවත් වීම සඳහා අවශ්‍ය ඉන්ද්‍රිය. අන්න ඒ තණ්හාව අතාරිනකොට ඇහෙන් සතුටු වෙන්න, කනින් සතුටු වෙන්න, දිවෙන් සතුටු වෙන්න, කයින් සතුටු වෙන්න, නාසයෙන් සතුටු වෙන්න සහ මතකවලින් සතුටු වෙන්න. ඒ ආශාව අපි හඳුනාගෙන අත්හරිනවා. ඒ ආශාවෙන් වෙන් වෙනවා. වෙන් වෙනකොට මේවා වැහිලා යනවා. ආයතන වැහිනවා. දැන් ගේ කඩ ටික වැහිලා යන්න එපා. එතකොට ඇහැ ඉතිරි වෙනවා. කන ඉතිරි වෙනවා. ඒව නැති වෙන්නේ ආයතන ටික නැති වෙලා යනවා. ඒතර ආයතන නිරෝධය. ඒක කල හැකි දෙයක්. සා සිදු වෙන දෙයක්. පාඩුවක් නැහැ. දැන් මේව අරන් හිටියාමනේ පාඩුව වෙලා තිබ්බේ. මේවත් එක්ක මේ බිස්නස් කරලා ලොකු ලාභ හොයන්න ගිය නිසානේ අපිට පාඩු උනේ. එතකොට මේ වාතෑරිය ගමන් පාඩුව බිඳුවයි. දැන් පාඩුවක් නැහැ. කිසිම පාඩුවක් නැහැ. කිසිම අලාභයක් නැහැ. පේනවා, ඇහෙනවා මොන අලාභයක්වත් නැහැ. කිසිම අලාභයක් නැති තැනක උපදිනවා සන්තෘප්තිය. සන්තෘප්තිය සෑහීමකට පත්වන බව. ඒ සන්තෘප්තිය උපදින්නේ ආයතන නිරුද්ධ වුණා. ආයතන නිරුද්ධ වෙන්නේ ආශාව අතහැරියා. ආශාව අතහැරෙන්නේ මේ ලබා ගන්න බැරි දෙයක් ලබා ගන්න අපි ආස කරනවා. ඒක දන්නේ රැවටිලා. මේකෙන් ලැබෙන්නේ නැහැ. හැබැයි අපි ලබා ගන්න උත්සාහ කරනවා. ඒ මෝඩකම දැක්කහම තමයි ආශාව අතහැරෙන්නේ. ආශාව අතහැරියාම ව්‍යාපාරික ස්ථාන ටික වැහිලා යනවා. ආය අපි ලාභ හොයන්න යන්නේ. ලාභ හොයන්න යන්නේ නැති වෙනකොට පාඩු වෙන්නේ, අලාභ වෙන්නේ. ඒතර ලාභ අලාභ බිඳුව වුණාම ඒ ශූන්‍යයෙන් තමයි සන්තෘප්තිය මතුවෙන්නේ. සන්තෝෂය මතුවෙන්නේ ශූන්‍යත්වයෙන්. සන්තෘප්තිය කියන්නේ පිරෙන දෙයක්. පිරෙන දෙයක්. අපි සන්තෘප්තියෙන් පිරෙනවා. මුලින් අපි හිටියේ හිඟන්නේක් විදියට. ඒ නිසා තම හැම දෙයකින්ම සතුට හිඟා කෑවේ. ඇහින්, කනින්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් සහ මනසින් සතුට හිඟා කෑවා. දිලිඳු යාචකේකුසේ සතුට සිඟා කෑ කෙනා භාවනාව හරහා පත්වෙනවා සන්තෘප්තියේ නිධානය බවට. ඒ තමා මේ අර්බුදේ නිමාව. ආය අර්බුදනේ. හොඳයි, හැම දිනාටම තිරුවන් සරණයි.